ආයුබෝවන් දුවේ පුතේ 11 ශ්‍රේණිය පෙරදිග සංගීත විෂය හදාරන ආදරණීය දුවල පුතාලා වෙනුවෙන් අද මම මුලින්ම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා ඔබගේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පෙරදිග සංගීතයේ ප්‍රශ්න පත්‍රය කොයි වගේ කරුණුවලින් සැකසෙනවද කියන කාරණය. ඉන් පසුව එම පෙරදිග සංගීත ප්‍රශ්න පත්‍රයේ එක් අංශයක් පිළිබඳව කතා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ ඔබගේ ප්‍රශ්න පත්‍රය ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වෙන විදිහට තමයි සැකසීලා තියෙන්නේ. ඒ තමයි හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය, කියන්නේ රාගධාරී සංගීත කොටස. එහි තියෙනවා රාග සහ තාල. අන්නේ රාග සහ තාල පිළිබඳ කරුණු ඔබට ඇතුළත් වෙනවා. ඒ වගේම අපගේ දේශීය සංගීතය, අපි ජන සංගීතය කියලා කියන්නේ, අන්නේ ජන සංගීතයේ තියෙන ගැමි ගී, සේ ගීත, ඒ වගේ අංශ පිළිබඳව කරුණු ඇතුළත් වෙනවා. ඊළඟට ඔබ දන්නවා අපේ ලංකාවේ තියෙනවා ගැමි නාටක, සොකරි කෝලම්, නාඩගම්, නූර්ති, මෙන්න මේ වගේ ගැමි නාටක පිළිබඳ, ඒ වගේම නව නාට්‍ය සම්ප්‍රදාය, ග්‍රැමෆෝන් ගීත, චිත්‍රපට ගීත, කපිරිඤ්ඤා ගීත, කණ්ඩායම් ගීත, මේ වගේ අංශ පිළිබඳ ඇතුළත් වෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පෙරදිග සංගීත විෂය හැදෑරුවාට ඔබ බටහිර සංගීතය පිළිබඳවත් යම් අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ නිසා ඔබගේ ප්‍රශ්න පත්‍රයේ බටහිර සංගීතය පිළිබඳ කොටස් ඇතුළත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සංගීත භාණ්ඩ පිළිබඳව ඔබේ දැනුම පරීක්ෂා කරනවා මේ ප්‍රශ්න පත්‍රය තුලින්. ඉතින් ඔය මම මූලික වශයෙන් කතා කරේ ඔබගේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය මොන වගේ කරුණු වලින්ද සැකසීලා තියෙන්නේ කියලා. මීට අමතරව සංගීතය පිළිබඳ සාමාන්‍ය දැනුම, ඔබ එදිනෙදා ජීවිතයේ සංගීතයේ රස විඳින ආකාරය, ඔබ වාදනය සම්බන්ධ කෙනෙක්ද, ඔබ ගායනය සම්බන්ධ කෙනෙක්ද, ඔබ ඒවා රස විඳිනවද කියන කාරණයත් මෙහිදී සැලකිල්ලට භාජනය වෙනවා. ඉතින් දුවේ පුතේ මට ඕගලන්ට කියන්න ඕනේ විශේෂම කාරණයක් තමයි පෙරදිග සංගීත විෂය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ආධාරණ ඔබ 6 ශ්‍රේණියේ සිටම ඉගෙනගත් කරුණු මේ විභාගය සඳහා සලකා බලනවා. ඉතින් ඒ නිසා පුංචි කාලේ ඉගෙනගත් දේවල් කියලා ඒව අමතක කරන්න එපා. 6 7 8 9 ශ්‍රේණිවල ඉගෙනගත් අපේ සංගීත තොරතුරු, සංගීත කරුණුත් ඔබ අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ මේ අපේ ඉහළ සාමාර්ථයකට ළඟා වෙන්න. ඉතින් මේ දවස්වල ඔබ පාසලු නිවාඩු නිසා ගෙදරට වෙලා ගොඩක් සැහැල්ලුවෙන් විවේකයෙන් ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔබට පුළුවන් පුංචි කාලේ පොත්පත් ටික පොඩ්ඩක් එළියට අරගෙන ඒවත් පොඩ්ඩක් කියවලා හැම මේකට සූදානම් වෙන්න. ඉතින් රාගධාරී සංගීත කොටසේදී ඔබට ඔබ දන්නවා රාග පහක් අධ්‍යයනය කරන්න නියමිතව තිබෙනවා. ඒ තමයි විලාවල්, භූපාලි, කාෆි, යමන්, බහිරවි කියන රාග පහ. මම හිතන්නේ මේ වෙන විට ඔබ ඒ රාග වලින් බොහොමයක් අධ්‍යයනය කරලා ඇති. 10 ශ්‍රේණිය වෙන විට අපි රාග පහම අධ්‍යයනය කරනවා. ඉතින් ඔබට පුළුවන් නැවත ඒ මතකය අලුත් කරගන්න මම ඉස්සෙල්ලා සඳහන් කරපු රාගවල. ඒ වගේම තමයි ඔබට තාල කිහිපයක් හින්දුස්ථානි සංගීතයේ තාල කිහිපයක් නිර්දේශිත වෙලා තියෙනවා. ඒ තමයි ලාවණී තාලය, දාදරා, කෙහෙරවා, ත්‍රීතාල්, ජප්තාල්, දීප්ඡන්දි, කෙම්ටෝ කියන තාල කිහිපය ඔබට නිර්දේශිතයි. ඉතින් දුවේ පුතේ ඔබ මෙන්න මේ තාල පිළිබඳ අවබෝධය ලබා තියෙන එකත් ඉතාම වැදගත් කරුණක්. ඊළඟට අපේ සාම්ප්‍රදායික සංගීතය, අපි කියනවා ජන ගීත කියලා, මෙන්න මේ ජන සංගීතයේ ආශ්‍රිත කරුණු ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම ගැමි ගීත සහ සේ ගීත විදිහට මේ ජන සංගීතයේ බෙදන ආකාරය අපේ දුවල පුතාලා අධ්‍යයනය කරලා ඇති. ඉතින් මේ ජන සංගීතය ඇතුළේ තියෙන මේ ගැමි ගීත, සේ ගීත, ඒ අතර වෙනස්කම් කොහොමද සංසන්දනය කරන්නේ, ගැමි ගීත කියලා කියන්නේ මොනවද, සීගීත කියලා කියන්නේ මොනවද කියන කාරණයත් මෙහිදී ඒ වගේ කරුණු සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දුවේ පුතේ, ඔබ දන්නවා අපේ ජන නාටක සම්ප්‍රදායක් තියෙනවා, සොකරි, කෝලම්, නාඩගම්, නූර්ති වගේ අපේ නාට්‍ය සම්ප්‍රදායන් කිහිපයක් අපි ඉගෙන ගන්නවා. මෙන්න මේ නාට්‍ය සම්ප්‍රදායන් පිළිබඳව, ඒ වගේම මනමේ සහ සිංහබාහු නාට්‍යවලින් ආරම්භ වුණු ලංකාවේ නව නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳවත් ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. ඊළඟට විශේෂයෙන් මම කියන්න ඕනේ පෙරදිග සංගීත විෂය හැදෑරුවත් අපි අපේ දරුවන් බටහිර සංගීතයේ තියෙන යම් යම් කොටස් කිහිපයක් අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් බටහිර සංගීතයේ ප්‍රස්ථාරයක් කොහොමද පෙරදිග සංගීතයට හරවන්නේ, පෙරදිග සංගීතයේ ප්‍රස්ථාරයක් කොහොමද ඔබ බටහිර සංගීත ක්‍රමයට හරවන්නේ කියන කාරණේ දැනගන්න ඕනේ. ඒ සඳහා භාවිත කරන සංකේත මොනවද කියන එක දැනගන්න ඕනේ. ඒ වගේම බටහිර සංගීතයට සම්බන්ධ සංගීතඥයින් කීප දෙනෙක් ඉන්නවා. ඒ සංගීතඥයින් පිළිබඳවත් ඔබ අවබෝධය ලබා තියෙන්න ඕනේ. ඒ තමයි බීතෝවන්, මොසාට්, යානි කියන සංගීතඥයින් පිළිබඳව. ඒ වගේම තමයි දුවේ පුතේ, ඔබ හය ශ්‍රේණියේ සිට ඉගෙන ගන්නවා විවිධ සංගීත භාණ්ඩ පිළිබඳව. අපිට නියමිත වෙලා තියෙන සංගීත භාණ්ඩ වයලීනය, සිතාරය, තබ්ලාව, බටනලාව, එස්ට්‍රාජය, දිල්රුබාව, ඉංග්‍රීසි මැන්ඩලීනය, මෙන්න මේ වගේ සංගීත භාණ්ඩ රාශියක් තියෙනවා. මේ සංගීත භාණ්ඩ පිළිබඳ දැනුම ඔබට අත්‍යවශ්‍ය වෙනවා මේ පෙරදිග සංගීත ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දීම සඳහා. ඉතින් දුවේ පුතේ, මම කලින් කිව්වා වගේ ඔබ මේ දවස්වල තරමක් විවේකයෙන් නිවසට වී ඉන්න නිසා ඔබ මම ඉස්සලා සඳහන් කරපු මෙන්න මේ ක්ෂේත්‍රයන් ගැන වැඩි අවධානයක් යොමු කරොත් අපේ දුවල පුතාලට පුළුවන් වෙනවා උසස් ජයග්‍රහණයකට ළඟා වෙන්න. ඉතින් දුවේ පුතේ, අපි මීළඟට සූදානම් වෙන්නේ ඔබගේ පෙරදිග සංගීත විෂය නිර්දේශයට අදාළව. මම කලින් සඳහන් කරා පෙරදිග සංගීතයේ හැදෑරුවට අපි බටහිර සංගීතය පිළිබඳවත් අවබෝධය ලබා තියෙනක වැදගත් කියලා. අන්න ඒ බටහිර සංගීතයේ හමුවන සංගීතඥයෙක් පිළිබඳව කරුණු ඕගලන්ට කියලා දෙන්නයි මම සූදානම් වෙන්නේ. ඒ තමයි ලුඩ්විග් වෑන් බීතෝවන් කියන බටහිර සම්භාව්‍ය සම්ප්‍රදායේ ශ්‍රේෂ්ඨතම සංගීතඥයෙක් පිළිබඳව. ලුඩ්විග් වෑන් බීතෝවන් කියලා කියන්නේ 1770 දෙසැම්බර් මාසේ 16 වෙනිදා ජර්මනියේ බොන් නගරයේදී ඉපදුණු සංගීතඥයෙක්. මෙතුමාගේ පියා ජර්මනු ජාතික ගායකයෙකු හා ගුරුවරයෙකු වන ජොහාන් වෑන් බීතෝවන්. පුංචි බීතෝවන් කුඩා කාලයේ සිටම තමන්ගේ පියාගෙන් සංගීතය හදාරා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා සංගීතඥයෙකු ඉන්නවා අමදියස් මොසාට් කියලා. මෙන්න මේ අමදියස් මොසාට් කියන සංගීතඥයාගෙනුත් සංගීතය හදාරා තිබෙනවා. ඉතින් මම මෙහිදී මතක් කරන්න කැමති බීතෝවන්ගේ ගුරුවරයා වූ අමදියස් මොසාට් එක් දිනක් පුංචි බීතෝවන්ගේ දක්ෂතාවයන් දැකලා මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඔහු ගැන සැලකිලිමත් වන්න, ඔහු දිනක ලෝකයේ හඬක් ඇති කරන අයෙකු බවට පත් වෙවි කියලා. ඉතින් දුවේ පුතේ, බලන්න තමන්ගේ ගුරුවරයා අතින්, ගුරුවරයාගේ මුවින් ඒ වගේ ප්‍රකාශයක් නිකුත් වෙන්න තරම් පුංචි බීතෝවන් කොයිතරම් දක්ෂ කෙනෙක් වෙන්නේ නැද්ද කුඩා කාලයේ සිටම, නේද? ඉතින් මේ පුංචි බීතෝවන් අවුරුදු 13 දී පමණ තමන්ගේ පළවෙනි සංගීත නිර්මාණය ඉදිරිපත් කරන්න තරම් දක්ෂ වෙනවා. ඒ වගේම තමයි 1787 වන විට ඔහුට වයස අවුරුදු 17ක් වෙනවා. ඉතින් වයස අවුරුදු 17 දී ඔහු වියානා නුවරට සංක්‍රමණය වෙනවා. වියානා නුවරට සංක්‍රමණය වීම ඔහුගේ ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති කිරීමට සමත් වෙනවා. මොකද වියානා නුවර කියලා කියන්නේ බොහොම ධනපති පැලැන්තියේ පිරිසක් වාසය කරපු ප්‍රදේශයක්. ඒ වගේම ඔවුන් සංගීතයට ඉතාම රුචිකත්වයක් දක්වපු පිරිසක්. ඉතින් මෙන්න මේ කාරණය බීතෝවන්ගේ ජීවිතයේ, සංගීත ජීවිතයේ විශාල පෙරලියක් ඇති කිරීමට හේතුවක් වුණා. වියානා නුවරට සංක්‍රමණය වුණාට පස්සේ බීතෝවන්ට මුණ ගැසෙනවා තවත් විශිෂ්ට ගුරුවරයෙක්. ඒ තමයි ජෝසප් හේඩන්. මෙන්න මෙතුමා යටතේ බීතෝවන් සංගීතය හදාරනවා. ඉතින් මේ බීතෝවන් කියන සංගීතඥයා වඩාත්ම දක්ෂතාවයක් දක්ව එහෙම නැත්නම් ඔහුගේ වඩාත්ම ඔහුගේ දක්ෂතාවයන් කැපී පෙනුනේ වාද්‍ය සංගීතය සම්බන්ධව. ඔගොල්ලෝ දන්නවද සිම්ෆනි කියන වචනය? සිම්ෆනි කියලා කියන්නේ දුවේ පුතේ සංගීත භාණ්ඩ විශාල ප්‍රමාණයක් යොදාගෙන යම්කිසි තේමාවක් අනුව වාදනය කරන සංගීත නිර්මාණයක්. ඉතින් මේ බීතෝවන් ගොඩක් දක්ෂ කෙනෙක් වුණා සිම්ෆනි කියන නිර්මාණ බිහි කිරීමට. ඒ වගේම තමයි ඔහුගේ සිම්ෆනි වල තිබුණ අපූර්වත්වයක්, ඒ තමයි කලින් කටි පිරිස යොදා නොගත් විශාල ප්‍රමාණයේ සංගීත භාණ්ඩ ප්‍රමාණයක් යොදාගත්ත, ඒ වගේම පෙර යොදා නොගත් සංගීත භාණ්ඩ යොදාගත්ත. මෙන්න මේක ඔහුගේ නිර්මාණවල දකින්න ලැබුණු විශේෂත්වයක්. ඒ වගේම තමයි බීතෝවන් ගොඩාක් රුචිකත්වයක් දක්වලා තියෙන්නේ, වඩාත් රුචිකත්වයක් දක්වලා තියෙන්නේ පියානෝ සොනාටා නිර්මාණය කිරීමට. ඔහු නිර්මාණය කරපු පියානෝ සොනාටා අතරින් මූන්ලයිට් සොනාටා, ඇපෂනාටා, පැතටික්, ක්‍රොයිස්ටර් වගේ සොනාටා ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මෙතුමා විසින් නිර්මාණය කරපු සිම්ෆනි කිහිපයක් තියෙනවා. ඒ තමයි එරොයිකා සිම්ෆනිය, කෝරල් සිම්ෆනිය, පැස්ටොරල් සිම්ෆනිය, E flat major number 3 symphony, මේ වගේ සිම්ෆනි රාශියක් ඔහු නිර්මාණය කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔබට අවශ්‍ය නම් මේ කරුණු සටහන් කරගන්න, මොකද ඒ කරුණු දැනගෙන තියාගන්න එක ඔබට වඩා වැදගත් වේවි. මේ කරුණු සටහන් කරගන්න දුවල පුතාලා ඉන්නවනම් මම ආපහු ඔහුගේ නිර්මාණ කිහිපය සඳහන් කරන්නම්. බීතෝන් විසින් නිර්මාණය කරලා තියෙන සොනාටා කිහිපයක් තමයි Moonlight, Appassionata, Pathetic, Cloister කියන සොනාටා. ඒ වගේම තමයි ඔහු නිර්මාණය කරපු සිම්ෆනි කිහිපයක් Eroica, Choral, Pastoral, E flat major number 3. මේ ඔහුගේ නිර්මාණ වලින් කිහිපයක් පමණයි ඔහු නිර්මාණ රාශියක් බිහි කරපු සංගීතඥයෙක්. මෙතුමා ගැන කියන්න යම් කනගාටුදායක කරුණකුත් තියෙනවා. ඒ තමයි දුවේ පුතේ මෙතුමා තමන්ගේ තරුණ විය ඉක්මවාගෙන එනකොට ඔහුගේ දෙසවන් බිහිරි බවට පත් වුණා. හැබැයි දරුවනේ බිහිරි බවට පත් වුණා කියලා ඔහු කඩා වැටුනේ නැහැ. ඒක තමයි ඔහුගේ ජීවිතයෙන් ගන්න පුළුවන්, ඔබටත් මටත් ගන්න පුළුවන් ආදර්ශය. බිහිරි වුණා කියලා නිර්මාණකරණයෙන් ඉවත් නොවි ඔහු බිහිරි වුණාට පසුවත් සංගීත නිර්මාණ බිහි කරන්න පටන් ගත්තා. ඉතින් මේ කාරණය විභාගවලට පමණක් නොවේ දුවේ පුතේ, ඔබගේත් මගේ ජීවිතයටත් එකතු කරගන්න පුළුවන් ලොකු ආදර්ශයක්. 1827 මාර්තු මාසේ 26 වෙනිදා මේ සංගීතඥයා මෙලොවින් සමුගෙන තියෙනවා. ඉතින් යුරෝපායේ සංගීත ඉතිහාසයේ අවසාන සම්භාව්‍ය සංගීතඥයා ලෙස ඔහුගේ නම රන් අකුරින් ලියවිලා තියෙනවා. අපි දැන් මේ සංගීතඥයා පිළිබඳ ඉගෙනගත් කරුණු කිහිපයක් නැවත මතක් කරගමු. ලුඩ්විග් වෑන් බීතෝවන් කියන සංගීතඥයා 1770 දෙසැම්බර් 16 වෙනිදා ජර්මනියේ බොන් නගරයේදී තමයි උපත ලබලා තියෙන්නේ. මෙතුමා කුඩා කාලයේදී සංගීතය හදාරලා තියෙන්නේ තමන්ගේ තාත්තගෙන්, තමන්ගේ පියාගෙන්. ඊට පස්සේ මෙතුමාට මොසාට් කියන ශ්‍රේෂ්ඨ සංගීතඥයා මුණ ගැහෙනවා. ඊට පස්සේ හේඩන් කියන සංගීතඥයාගේ යටතේ සංගීතය හදාරන ලැබෙනවා. ඒ කරුණු කාරණා මගේ දුවල පුතාලා සටහන් කරගන්න ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ අපි කතා කරා මතකද, ඔහු වයස අවුරුදු 17 දී පමණ ඔස්ට්‍රියාවේ වියානා නගරයට සංක්‍රමණය වුණා කියලා. ඉතින් වියානා නගරයට සංක්‍රමණය වීම ඔහුගේ සංගීත ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරා කියලා අපි කතා කරා. ඔහුගේ සංගීත නිර්මාණ අතරින් ඔහු වාද්‍ය සංගීතයට වඩා රුචිකත්වයක් දක්වුවා කියලා අපි කතා කරා. ඉතින් ඔහුගේ සංගීත නිර්මාණවල තියෙන වැදගත්ම ලක්ෂණය තමයි පෙර නොවිරු සංගීත භාණ්ඩ ප්‍රමාණයක් යොදා ගැනීමත්, පෙර නොවිරු සංගීත භාණ්ඩ වර්ග යොදා ගැනීමත්. කෙසේ වෙතත් ඔහු වඩාත්ම ප්‍රිය කරලා තියෙන පියානෝ සොනාටා වලට කියලා අපි කලින් ඉගෙන ගත්තා. ඉතින් මම සඳහන් කරා කලින් ඔහුගේ නිර්මාණ කිහිපයක්. ඒ වගේම තමයි ඔහුගේ තරුණ කාලයේ පසු වෙන විට ඔහු විහිරි බවට පත් වුණා කියලත් අපි ඉගෙන ගත්තා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ශ්‍රේෂ්ඨ සංගීතඥයා බීතෝවන් විසින් නිර්මාණය කරලා තියෙන Moonlight කියන සොනාටාවේ කොටසක් ඔබට දැන් රස විඳින්න පුළුවන්. හොඳයි දුව පුතේ, අපි මීට කලින් කතා කරා බටහිර සංගීතයේ ශ්‍රේෂ්ඨ සංගීතඥයෙකු වුණු ලුඩ්විග් වෑන් බීතෝවන් පිළිබඳව. ඉතින් දැන් අපි කතා කරන්න සූදානම් වන්නේ ඒ වගේම ශ්‍රේෂ්ඨ සංගීතඥයෙකු වුල්ෆ්ගෑන්ග් අමදියස් මෝසාට් කියන සංගීතඥයා පිළිබඳව. ඔබට මතක ඇති අපි බීතෝවන් ගැන කතා කරනකොට බීතෝවන්ගේ ගුරුවරයා විදිහට කතා කළේ මෙන්න මේ Wolfgang Amadeus Mozart කියන සංගීතඥයා. Wolfgang Amadeus Mozart කියන සංගීතඥයා උපත ලැබුවේ 1756 ජනවාරි 27 වෙනි දින ඕස්ට්‍රියාවේ. මම ආපහු සඳහන් කරන්න, මෙතුම් උපත ලැබලා තියෙන්නේ 1756 ජනවාරි 27 ඕස්ට්‍රියාවේ. මෙතුමගේ මව සහ පියා වුණේ මව ඇනා මාරියා මෝසාට්, පියා ලියෝපෝල්ඩ්. වුල්ෆ්ගෑන් අමදියස් මෝසාට් ගැන කතා කරනකොට විශේෂයෙන් කතා කරන්න ඕන දෙයක් තමයි මෙතුමා පුංචි කාලේ ඉඳන් ස්වර ප්‍රස්ථාර කියවන්න විශේෂ දක්ෂතාවයක් ප්‍රකට කරපු සංගීතඥයෙක්. වයස අවුරුදු 5 තරම් කුඩා කාලේදී ස්වර ප්‍රස්ථාර කියවීමේ විශේෂ හැකියාවක් තියපු සංගීතඥයෙක් තමයි මෝසාට් කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා අපේ දුවල පුතාලත් පුංචි කාලේ ඉඳන්ම සංගීතය හදාරනවා. ඉතින් මෝසාටුත් ඒ වගේ තමයි පුංචි කාලේ ඉඳන්ම සංගීත හැකියාව තිබුණු දරුවෙක්. ඒ වගේම මෙතුමා දක්ෂ වයලින් වාදකයෙක් වගේම දක්ෂ හාප්සිකෝඩ් වාදකයෙක්. කලින් කතා කරපු බීතෝන් වගේම තමයි මොසාට් කියන සංගීතඥයාටත් වාසනාව ලැබිලා තියෙනවා පුංචි කාලෙදි තමන්ගේ තාත්තගෙන් සංගීතය හදාරන්න. ඉතින් එහෙනම් අපිට ඒ කරුණත් මතක තියාගන්න පුළුවන් නේද දුවේ පුතේ, තමන්ගේ පියා තමයි මොසාට්ගේ පළවෙනි සංගීත ගුරුවරයා වුණේ කියලා. මොසාට්ගේ සංගීත ජීවිතයේ වැදගත්ම කරුණු කාරණා කිහිපයක් තියෙනවා. අපි ඒවා පිළිබඳවත් සාකච්ඡා කරමු. පළවෙනි කාරණේ තමයි මේ මොසාට් කියන සංගීතඥයා තමන්ගේ පළවෙනි සංගීත සංධ්වනිය නිර්මාණය කරලා තියෙන්නේ වයස අවුරුදු 8. ඉතින් බලන්න දුවේ පුතේ, වයස අවුරුදු 8 කියන්නේ ඕගොල්ලෝ අපි කී වසරේ වගේද 3 වසරේ වගේනේ නේද? ඉතින් මේ 3 වසරේ වගේ හිටපු ශිෂ්‍යයෙක් වයස අවුරුදු 8 දී සංගීත සම්දුවණියක් නිර්මාණය කරනවා කියලා කියන්නේ කොයිතරම් දක්ෂකමක්ද? ඉතින් මගේ දුවල පුතාලටත් පුළුවන්. ඕගලන්ට දැන් අවුරුදු වයස අවුරුදු 15ක් 16ක් වගේ වෙනවා. ඉතින් ඒ නිසා සංගීත නිර්මාණ කටයුතු වලට මේ විවේක කාලය යොදා ගන්න මේ සංගීතඥයන්ගේ ජීවිතයෙන් අපිට ගන්න පුළුවන් එක ආදර්ශයක් තමයි ඒක. විවේක කාලය සංගීත නිර්මාණ කටයුතු වලට ගායනයට වාදනයට නව අත්හදා බැලීම වලට යොමු කරන්න. ඉතින් ඒ වගේම තමයි වයස අවුරුදු 11 දී මේ මොසාට් කියන සංගීතඥයා තමන්ගේ පළවෙනි ඔරටෝරියෝව නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වයස අවුරුදු 12 දී තමන්ගේ පළවෙනි ඔපෙරාව නිර්මාණය කරලා තියෙනවා. දුවල පුතාලා දන්නවද ඔපෙරාවක් කියලා කියන්නේ මොකක්ද කියලා? ඔපෙරාවක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ගීත මාධ්‍යයෙන්, ගායනයෙන්, කටහඬ භාවිතයෙන් ඉදිරිපත් කරන ගීත නාටක විශේෂයක්. ඉතින් මේ මොසාඩ් ගැන සඳහන් කරනකොට අපි බීතෝවන් ගැන කිව්ව එයා සිම්ෆනි වලට වඩා රුචිකත්වයක් ඒ වගේම දක්ෂතාවයක් දැක්වුවා කියලා සිම්ෆනි සහ සොනාටා වලට. ඒ වගේ තමයි මේ මොසාඩ් කියන සංගීතඥයා අපිට නිතරම හමුවන්නේ ඔපෙරා නිර්මාණකරුවෙක් විදිහට. හැබැයි එකෙන් අදහස් කරන්නේ නැහැ මොසාඩ් සිම්ෆනි නිර්මාණය කරේ නැහැ කියලා. සිම්ෆනි රාශියක් මොසාඩ් විසින් නිර්මාණය කරා. නමුත් මොසාඩ් ගොඩක් වෙලාවට මොසාඩ්ගේ ඔපෙරා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි දැන් සාකච්ඡා කරමු මොසාඩ් විසින් නිර්මාණය කරලා තියෙන සිම්ෆනි කිහිපයක්. අංක 36 C major සිම්ෆනිය, අංක 38 D major ප්‍රාග් සිම්ෆනිය, අංක 41 C major ජුපිටර් සිම්ෆනිය, මේ වගේ සිම්ෆනි රාශියක් මෙතුමා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මොසාඩ් අපි කතා කරා දක්ෂ ඔපෙරා නිර්මාණකරුවෙක් කියලා නේද? ඉතින් මෙතුමා විසින් නිර්මාණය කරපු බොහොම ජනප්‍රිය වර්තමානයේ පවා ජනප්‍රිය වෙලා තියෙන ඔපෙරා කිහිපයක් තියෙනවා. ඒ තමයි The Magic Flute. ඔබ පරිගණක ආශ්‍රයෙන් YouTube කියන මේ තාක්ෂණය පාවිච්චි කරන දරුවෙක් නම් ඔබට YouTube කියන තාක්ෂණය හරහා නරඹන්න පුළුවන් මෙන්න මේ සිම්ෆනි සහ ඔපෙරා වගේ දේවල්. Magic Flutes ඔපෙරාව. ඒ වගේම තමයි Don Giovanni. ඒ වගේම The Marriage of Figaro කියන ඔපෙරා කිහිපය මොසාඩ්ගේ විශිෂ්ට නිර්මාණ අතර අපිට කැපිලා පේනවා. ඉතින් දුවේ පුතේ මේ කාලේ ලෝකේ ජනප්‍රිය හිටපු සංගීතඥයින් අතර තවත් එක් දුර්ලභ ගණයේ සංගීතඥයෙකු විදිහට තමයි මොසාඩ් හඳුන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ආපහු සැරයක් මේ ඉගෙනගත්ත කරුණු කිහිපය මතක් කරගමු. මොසාඩ් කියන සංගීතඥයා 1756 ජනවාරි 27 වෙනිදා ඔස්ට්‍රියාවේ තමයි උපත ලැබලා තියෙන්නේ. ඒ වගේම තමයි වයස අවුරුදු 5 දී තරම් කුඩා කාලයේදී ස්වර ප්‍රස්ථාර කියවීමේ හැකියාවක් තිබුණා. මෙතුමා වයලින වාදකයෙක් වගේම හාප්සිකෝඩ් වාදකයෙක්. ඒ කරුණ අපි කතා කරා. ඊට පස්සේ මෙයාගේ නිර්මාණ වයස අවුරුදු 8 දී පළවෙනි සංගීත සම්දුවණිය නිර්මාණය කරා කිව්වා. වයස අවුරුදු 11 දී පළවෙනි සංගීත ඔරටෝරියෝ නිර්මාණය කරා. ඒ වගේම වයස අවුරුදු 12 දී පළවෙනි සංගීත ඔපෙරාව නිර්මාණය කළා. ඉතින් ඊට අමතරව අපි කතා කරා එතුමා නිර්මාණය කරපු සිම්ෆනි කිහිපයක්. ඒ අතරින් ඔබට මතක තියාගන්න පහසුයි ප්‍රාග් සිම්ෆනිය සහ ජුපිටර් සිම්ෆනිය. ඔපෙරා කිහිපයක් අපි මතක් කරා. ඒ තමයි The Magic Flute, The Marriage of the Figaro වගේ ඔපෙරා කිහිපයක්. ඉතින් තවත් එක් දුර්ලභ ගණයේ සංගීතඥයෙක් වුණ මේ අමදියස් මොසාඩ් 1791 12 මාසේ, ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 5 අභව ප්‍රාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ සංගීතඥයන්ගේ ජීවිතයෙන් මගේ දුවල පුතාලට ගන්න පුළුවන් ආදර්ශ රාශියක් තියෙනවා. ඒ තමයි කුඩා කල සිටන්ම සංගීතය හැදෑරීම, සංගීතයට රුචිකත්වයක් දැක්වීම, නිර්මාණ කටයුතු වලදීම. ඒ වගේම තමයි දුවේ පුතේ මේ සංගීතඥයින් කවුරුත් බොහොම සැප සම්පත් සහිතව කුඩා කාල ගත කරපු කට්ටිය නෙවෙයි. ඉතින් දුවලා පුතාලා ආර්ථික අපහසුතා ඒ වගේම වෙනත් අපහසුතා හමුවේ තමන්ගේ අධ්‍යාපන කටයුතු තමන්ගේ සංගීත නිර්මාණ කටයුතු පැත්තක දමන්න එපා. කොයිතරම් දුෂ්කරතා තිබුණත් අපිට පුළුවන් මේ දේවල් සතුටින් බාර අරගෙන ඉදිරියටම යන්න. අපි දැන් රස විඳිමු මෝසාට් කියන සංගීතඥයාගේ තවත් එක් නිර්මාණයක කොටසක්. මේක ද මැරේජ් ඔෆ් ෆිගාරෝ කියන ඔපෙරාවෙන් උපුටා ගන්නා ලද කෙටි වාද්‍ය ඛණ්ඩයක්. දුවේ පුතේ, අපි මේ වන විට බටහිර සංගීතයේ ශ්‍රේෂ්ඨ සංගීතඥයින් දෙදෙනෙක් පිළිබඳ කරුණු ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ අපි කතා කරපු සංගීතඥයින් දෙදෙනා මේ වන විට ජීවතුන් අතර නැති, මීට වසර ගණනාවකට පෙර ජීවත් වූ සංගීතඥයින්. ඉතින් අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ නම් නූතන පරපුරේ තවමත් සංගීත නිර්මාණ කටයුතු වල යෙදෙන බොහොම දක්ෂ සහ ඒ වගේම බොහොම ජනප්‍රිය සංගීත නිර්මාණකරුවෙක් පිළිබඳව. ඒ තමයි යානි කියන සංගීතඥයා. මං හිතන්නේ අපේ දුවල පුතාලා, සමහර දුවල පුතාලා යානි පිළිබඳ අවබෝධයක් ඇති. මෙතුමා බොහොම දක්ෂ වාද්‍ය ශිල්පියෙක්, ඒ වගේම සංගීත නිර්මාණකරුවෙක්, සංගීත රචකයෙක්, පියානෝ වාදකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙතුමා උපත ලැබලා තියෙන්නේ 1954 නොවැම්බර් 14 වෙනිදා ග්‍රීසියේ කලමාටා කියන නගරයේදී. උපතින් ග්‍රීසියේ ඔහු ග්‍රීක ජාතිකයෙක් වුණත් පසුව ඔහු තරුණ කාලයේදී ඇමරිකාවට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ නිසා ඔහු දැන් වර්තමානයේ ඇමරිකානු සංගීත ශිල්පියෙකු විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. අපි හැමෝම මෙතුමා යානි කියලා හැඳුන්වුවත් ඇත්තට මෙතුමගේ උපතේදී නම ගිහාන්ස් ක්‍රිසොමැලිස්. ගිහාන්ස් ක්‍රිසොමැලිස්. ඉතින් මෙතුමා ගැන අපි කරුණු කිහිපයක් අධ්‍යයනය කරමු. මෙතුමගේ තියෙන විශේෂත්වය තමයි සංගීත අත්හදා බැලීම. සංගීත අධ්‍යයනය කරන්න ඔහු කැමතිුනේ තනිවම. ඒකත් අලුත් දෙයක් නේද දුවේ පුතේ, තනිවම සංගීතය අධ්‍යයනය කරන්න, සංගීත අත්හදා බැලීම් කරන්න බොහොම කැමති වුණු කෙනෙක් තමයි. විධිමත් විදිහට සංගීත පාසලකට ගිහිල්ලා හෝ විධිමත් විදිහකට ගුරුවරයෙක්ගේ ඇසුර නොලබා තමා විසින්ම සංගීත අධ්‍යයනය කරපු සංගීතඥයෙක් තමයි යානි. ඉතින් මගේ දුවල පුතාලටත් ඔන්න හොඳ ආදර්ශයක් ගන්න පුළුවන්. පාසල් පැවැත්වෙන්නේ නැහැ මේ දවස්වල, ගෙදර ඉන්නේ කියලා ඉන්නේ නැතුව ඔබට පුළුවන් නම් තනියම සංගීත නිර්මාණ කටයුතු වල දෙන්න, ගීතයක් රචනා කරන්න, පුංචි තනුවක් නිර්මාණය කරන්න නේද. ඉතින් මේ යානි කියන සංගීතඥයාගෙන් ඔබට ගන්න පුළුවන් ආදර්ශයක් තමයි අන්න ඒක. ඉතින් දුවේ පුතේ, මෙතුමා 1972 දී තමයි ඇමරිකාවට පිටත්ව ගිහිලා තියෙන්නේ. ඇමරිකාවට පිටත්ව ගිහු මෙතුමා 1977 දී, සමාවෙන් 1976 දී මිනසෝවා සරසවියෙන් මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් ලබාගෙන තියෙනවා. ඊට පස්සේ 1977 දී චැමිලියන් කියන රොක් සංගීත කණ්ඩායමේට සම්බන්ධ වෙලා කටයුතු කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, යානි ගැන කතා කරනකොට මතක් වෙන්නේ ඔළුවේ ඇඳෙන රූපේ තමයි. බොහොම සැහැල්ලුවෙන්, බොහොම ප්‍රියජනකව වාදන ඉදිරිපත් කරන සංගීත ශිල්පියෙක්. මොහුගේ නිර්මාණවල තියෙන විශේෂ ලක්ෂණ කිහිපයකුත් තියෙනවා, අපි ඒව ගැන කතා කරමු. මොහු බොහොම ප්‍රියජනක සංගීත ශිල්පියෙක් විදිහට මම කලින් කිව්වා වගේ හඳුන්වන්න පුළුවන්. වර්තමානයේදී මෙතුමා සංගීත නිෂ්පාදන කටයුතු, ඒ කියන්නේ දුවේ පුතේ සංගීත හඬපටි, සංගීත තැටි නිපදවන වගේ කටයුතු වලට යෙදෙලා ඉන්නවා. ඒ වගේම තමයි රූපවාහිනී කලාව, රූපවාහිනී වෙළඳ ප්‍රචාරක කටයුතු වලට සංගීත නිර්මාණය කිරීම, සිනමාව සඳහා සංගීත නිර්මාණය කිරීම විතරක් නෙවෙයි, මේ වන විට සංගීත ඇල්බම් 14කට වඩා ප්‍රමාණයක් එළිදක්වලා තියෙනවා. අපි කලින් කතා කරපු බීතෝවන්, මොසාට් වගේ සංගීතඥයින් සිම්ෆනි වල සාම්ප්‍රදායික ආකෘතිය ආරක්ෂා කරගත් සංගීතඥයින්. නමුත් මේ යානිගේ තියෙන විශේෂත්වයක් තමයි දරුවනේ යානි නව අත්හදා බැලීම. අපි කියවන පුංචි කාලේ ඉඳන්ම මෙයා අත්හදා බැලීම් වලට කැමතියි කියලා. ඉතින් අර සාම්ප්‍රදායික සිම්ෆනි ආකෘතිය, සාම්ප්‍රදායික සංගීත සම්ධ්වනි ආකෘතියටම කොටු වෙලා ඉන්නේ නැතුව මෙතුමාගේ විශේෂ ලක්ෂණයක් තමයි නව නිර්මාණ. ඒ කියන්නේ නවාරක සංගීත සංයෝජනය කරමින් සමූහ වාදන ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ දුවේ පුතේ, සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික සිම්ෆනි වල යොදාගන්නේ නැහැ කටහඬ. තේරුණාද? කටහඬ. ඒ වගේම තමයි විද්‍යුත් සංගීත භාණ්ඩ, විදුලි ඕගනේ වගේ සංගීත භාණ්ඩ යොදාගන්නේ නැහැ. නමුත් මේ යානි නව අත්හදා බැලීම් කරමින් තමන්ගේ නිර්මාණවල කටහඬ සහ විද්‍යුත් සංගීත භාණ්ඩ මිශ්‍ර කරලා නව ආරක සංගීත නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතුමා ගොඩක් ප්‍රාසංගික බව පිළිබඳ සැලකිලිමත් වුණ සංගීතඥයෙක්. ඒ කියන්නේ දුවේ පුතේ, තමන්ගේ සමූහ වාදනයක් ඉදිරිපත් කරන තැන කොහෙද ඉදිරිපත් කරන්නේ, පසුතලය මොන වගේද, ආලෝකකරණය, මේ හැම දෙය ගැනම ගොඩාක් සැලකිලිමත් වුණු සංගීතඥයෙක් තමයි යානි කියලා කියන්නේ. අන්න ඒ නිසාම මෙතුමා ලෝකයේ ඓතිහාසික ස්ථාන කිහිපයකම ප්‍රසංග පවත්වලා තිනවා. මෙතුමාගේ කණ්ඩායම, යානිගේ සංගීත කණ්ඩායම, ඒ තමයි ඔයගොල්ලෝ දන්නවා ඉන්දියාවේ ටච් මහල් කියන ස්මාරකය. ඒ වගේම තමයි චීනයේ තහනම් නගරය, ඊජිප්තුවේ ඊජිප්තු පිරමීඩ, එක්සත් අරාබි එමිරාජයේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල, ඊළඟට රෝමයේ තියෙන අර නටබුන් වගේ ස්ථාන, බැසිලිකා ගොඩනැගිල්ල, අන්න ඒ වගේ ස්ථාන මෙතුමා යොදාගෙන තියෙනවා තමන්ගේ නිර්මාණ කටයුතු සඳහා පසුබිම විදිහට. ඉතින් එන්න ඒ හේතුව නිසාම මෙතුමාගේ නිර්මාණ පසු කාලයේ ගොඩක් ලෝකේ පුරා ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි දුවේ පුතේ යානි කියන සංගීතඥයා ගැන කතා කරද්දී අපටත් පුංචි ආඩම්බරයක් ඇති වෙන කරුණක් තියෙනවා. ඒ තමයි මෙතුමාගේ සංගීත කණ්ඩායමේ ලංකාවේ බේස් ගිටාර් වාදකෙක් සේවය කරනවා, හුසේන් ජිෆ්රි කියන බේස් ගිටාර් වාදකයා. ඒ වගේම ඉන්දියානු බටනලා වාදකයෙක් සේවය කරනවා. ඒ විතරක් නෙමෙයි, ලෝකයේ බොහෝ රටවල නියෝජනය කරන, බොහෝ රටවල විවිධ ජාතීන් නියෝජනය කරන සංගීතවේදීන්, සංගීත ශිල්පීන් එතුමාගේ ප්‍රසංගවලට දායක වෙලා තියෙනවා. ඉතින් ඒ කතන්දරෙත් අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් දුවේ පුතේ යානි කියලා කියන්නේ වාදන ප්‍රසංගවලට වැඩි නැඹුරුවක් දක්වපු කෙනෙක් වුණත් එතුමාගේ ප්‍රසංග සමහරක් තිබිලා තියෙනවා ගායනවලින් සමන්විත ප්‍රසංගත්. අන්න ඒ කාරණේ දුවල පුතාලා දැනගෙන ඉන්න. එහෙනම් අපි යානි ගැන ඉගෙනගත් කරුණු නැවතත් පොඩ්ඩක් ආවර්ජනය කරගමු. යානි කියලා කියන්නේ 1954 උපත ලැබපු සංගීතඥයෙක්, ග්‍රීසියේදී උපත ලැබුවා කියලා අපි කතා කළා. ඒ වගේම තමයි තරුණ වියේදී මෙතුමා ඇමරිකාවට සංක්‍රමණය වුණා. වර්තමානයේදී ඇමරිකානු සංගීතඥයෙකු ලෙස තමයි, සංගීත ශිල්පියෙකු ලෙස තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා මෙතුමා කුඩා කාලේ ඉඳන් තනියම සංගීතය අධ්‍යයනය කරා, තනියම සංගීත අධ්‍යාපන බැලීම් කරා කියලා. ඊට පස්සේ මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තා, ෂැමිලියන් කියන රොක් සංගීත කණ්ඩායමේ සේවය කළා කියන කාරණා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ දුවේ පුතේ ඕගොල්ලන්ට මතක ඇති අපි කතා කරා එතුමා හඬපට නිපදවන කෙනෙක්, සංගීත නිෂ්පාදන කටයුතු කරන කෙනෙක්, ඒ වගේම තමයි රූපවාහිනී, සිනමාව වගේ ක්ෂේත්‍රයන්වල සංගීත නිර්මාණ කටයුතු කරනවා, සංගීත ඇල්බම් නිර්මාණය කරලා තියෙනවා කියන කතන්දරේ. ඒ වගේම මෙතුමා ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කාරණයක් අපි ඉගෙන ගත්තා. මොකද්ද? සාම්ප්‍රදායික සංදුවනි කලාව ඉක්මවා යමින් නේද, කටහඬ සහ විදුලි ඕගනය වගේ විද්‍යුත් සංගීත භාණ්ඩ මුසු කරමින් නව ආරක නිර්මාණ බිහි කරපු කෙනෙක් තමයි යානි කියලා කියන්නේ. ඒ වගේම මෙතුමාගේ සංගීත කණ්ඩායමේ ලෝකයේ බොහෝ රටවල සංගීත ශිල්පීන් සේවය කරන විශේෂයෙන් අපි කතා කරා, ඔයගලන්ට මතක ඇති ලංකාවේ බේස් ගිටාර් වාදකයෙකු සේවය කරනවා. අන්න ඒ කතන්දරේ. ඒ වගේම තමයි මෙතුමා ලෝකය පුරා ප්‍රසංග පවත්වලා තියෙනවා, විශේෂයෙන් ටජ් මහල, චීනයේ තහනම් නගරය, ඊජිප්තු පිරමීඩ, බර්ජ් කලීෆා ගොඩනැගිල්ල වගේ ස්ථානවල ප්‍රසංග පවත්වලා තියෙනවා. ඒ වගේම තමයි දරුවනේ මෙතුමා 2014 වසරේදී ලංකාවේ සුගතදාස ක්‍රීඩාංගණයේදී වාද්‍ය ප්‍රසංගයක් පවත්වලා තියෙනවා. ඉතින් එහෙනම් යානි පිළිබඳ තොරතුරු මං හිතන්නේ මගේ දුවල පුතාලා අවශ්‍යයි සටහන් කරගන්න ඇති. වැඩිදුර අධ්‍යයනය කරන්න දුවේ පුතේ මේ සංගීතඥගේ තොරතුරු පිළිබඳව.
ආදරණීය දුවේ පුතේ අද විෂය කරුණු සාකච්ඡා කළේ අනුරාධපුර මිහින්තලේ මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත ආචාර්ය ශම්මික රණසිංහ.